අපි කතා කර කර හිටියේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. ඒ දුක්ඛක්ඛන්ධ සූත්‍රයේදී මුලින් භාග්‍යවතුන් වහන්සේ කාමයන්ගේ ආස්වාද ආදීනව නිස්සරණ ආදිය දේශනා කළා. ඒ ටික විවිධ උපමා දේශනා කරමින් දේශනා කළා. ඒ ටික අපි කතා කරලා අවසන් කළා. ඊට පස්සේ රූපය සම්බන්ධව දේශනා කළා නේද? ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතන නේද? ආ. එතන නේද? මං හිතන්නේ නේ. ඔව්. තොට මේ වෙනකන් ඒ කතා කරපු දේවල් කෙටියෙන් මතක් කරගත්තොත් කාමයන්ගේ ආස්වාදය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකක්ද? සුමනසාරායස්ම සුඛ සෝමනස්ස වේදනා ගැන තමයි යතන මතක් කරේ නේද? එතකොට අපි ඇසට ප්‍රිය රූප දැක්කම, කනට ප්‍රිය ශබ්ද ඇහුනම, ඒ වගේ ඒ ඉන්ද්‍රියයන් පහට ඒ අරමුණු ලැබෙද්දි ඇති වෙනවා සුඛ සෝමනස්ස වේදනා. ඒ වටිතෝට ඇල්මක් ඇති වෙනවද නැද්ද? ඇල්මක් ඇති වෙනවා. එතකොට ඒ තමයි කාමයන්ගෙන් ලැබෙන ආස්වාදය. ඒකට කාමයන්ගේ තියෙන නිස්සරණ මේ ආදීනවය මොකක්ද? ඒ ගැන අපි දීර්ඝව කතා කළා නේද? ඒතර මේ දේවල් ලැබෙන්නේ නැති ලැබුන් නැති කාම වස්තු උපදවා ගන්නත් බොහොම දුක් විඳින්න වෙනවා. ඒ උපදවාගත්තු දේවල් රැක ගන්නත් දුක් විඳින්න වෙනවා. ඒ රැක ගත්තත් අපිට ඒවා හැමදාම අපි ළඟ තියා ගන්න බැරි වෙනවා. යම් දවසක ඒවා නැතිව යනවා නේද? ඉතින් එහෙම කාම වස්තුන්ගේ හානියක් අත් නොදකපු කෙනෙක් නැති තරමට හැමෝටම මේ වගේ දේවල් නැති වෙනවා. ලැබෙන බල ලැබුම දේවල් නැති වෙලා යනවා. කවදා හරි දවසක මරණයේදී හරි ඒ දේවල් වලින් වෙන් වෙන්න වෙනවද නැද්ද? වෙන් වෙන්න වෙනවා. අර මහා මන්දාතු රජතුමාගේ කතාව එහෙම මතක ඇති නේද? කාටද මතක? ඒවයින් තෘප්තියටපත් වුණාද? ඇති කියලා හිතුණාද? හිතුන්නේ නැහැ නේද? දැන් සක්විති රජ කෙනෙකුට කොහොම වගේ කාම සම්පatti අත්විඳින්න ලැබෙනවද? මනුස්ස ලෝකේ අපි බලාපොරොත්තු වෙන අපි කැමති කියන හැම විදිහම දේවල් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාට ඇති උනේ නැහැ. ඔය එතනදී මතක් කරනවා මේ විදිහේ මහා මන්දාතු කියලා සක්විති රජ කෙනෙක් හිටියා කලින්. ඒ සක්විති රජතුමා මෙන්න මේ විදිහට මනුස්ස ලෝකේ කාම සම්පatti වලින් සෑහීමකටපත් වෙන්නෙත් නැතුව චාතුර්මහා රාජිතයේ කාම සම්පatti වලින් සෑහීමකටපත් වෙන්නෙත් නැතුව මතක විදිහට 36 දෙනෙක් නේද? සක්දෙව් රජවරු 36 දෙනෙකුගේ කාලයක් දිව්‍ය ලෝකය පාලනය කරලා තවතිසාවේ කොටසක් පාලනය කරලා ඒත් ඒකිනු සෑහීමකටපත් වෙන්නේ නැතුවම මේ කාමයන්ගෙන් තෘප්තිමත් නොවීම මරණයටපත් වුණා කියලා අනිත් අයට කියන්න කියවන්නේ. එතකොට දැන් ඒ මහා මන්දාතු රජතුමාට ලැබුණු කාම සම්පatti වලින් කෝටියෙන් පංගුවක් අපිට ලබා ගන්න පුළුවන්ද? මුළු ජීවිතේම උපරිම උත්සාහවත් වුණා දෙවිද? එහෙමනම් අපි සෑහීමකටපත් වෙයිද මේ දේවල් වලින්? සාමාන්‍ය මිනිසෙකුට එහෙමනම් සෑහීමකටපත් වෙන්න පුළුවන් වෙයිද? එහෙනම් ඒ කාරණාව තමයි අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන දේ තමයි න කහාපනවත් වස්සේන තිත්තිකාමේ සුවිජ්ජති නේද? ඒකට කහවණු වෙහි වැස්සත් කහවණු විතරක් නෙවෙයි. අනිත් අපි බලාපොරොත්තු වෙන හැම කාම වස්තුවකම එක දිගට අපිට අඛණ්ඩව ඒ දේවල් ලැබුණා. තෘප්තිමත් වීමක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ කාම ඡන්දය කියන කෙලෙසය යම් තාක් තියෙනවද ඒ තාකල් මේ කාම වස්තු වලින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි කැමැතිම විදිහේ කාම වස්තු අපිට ලැබුණත් ඊට පසු ටික කාලයක් යද්දි මොකද හිතෙන්නේ? මීට වඩා හොඳ දෙයක් තියෙනවා නම් හොඳයි. ඒ නිසානේ දැන් ලෝකයේ ඔය ඒ දේවල් ඕන තරම් අහන්න දකින්න ලැබෙනවා. දැන් බොහෝ දෙනෙක් ගිහි ජීවිතේ පොඩි කාලෙදී බලාපොරොත්තු වෙනවා හොඳ රැක. කොහොම හරි අමාරුවෙන් මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන රස්සාවක් හොඳ රැකියාවක් ගත්තම පිටම හොඳ උපාධියක් ගත්තම නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. එහෙම හිතලා මොකද කරන්නේ? හොඳට ඉගෙනගෙන හොඳ උපාධියක් සම්පූර්ණ කරනවා. එතනින් සෑහීමකටපත් වෙනවද? එහෙම කරපු අයගෙන් අහලා බලන්න. මෙතන ඉන්නවනේ එහෙම කරපු අයත් නේද? අහලා බලන්න. එහෙම නෙවෙයිද හිතුවේ දැන් ගිහි කාලේ ඉගෙන ගන්න කාලේ හිතුනේ කොහොම හරි ඒ මට්ටමට ගියොත් නම් ඇති කියලා. ඒ දක්වා ගිහින් බලද්දි ඒ ටික මදි, සෑහීමකටපත් වෙන්නේ. ඊට පස්සේ හිතෙනවා එහෙමනම් හොඳ විවාහයක් කරගන්න ඕන. ඒ කරගත්තම නම් මේ ප්‍රශ්න ඔක්කොම හරියයි. ඊට පස්සේ බොහොම සුවදායි පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි. ඊට පස්සේ විවාහයක් ඇති කර ගන්නවා. ඊට පස්සේ සෑහීමකටපත් වෙයිද? තිබ්බට වඩා ප්‍රශ්න ඒකත් අහලා බලන්න පුළුවන්. ඒ අද්දකීම් කියන තව ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ නේද? ඒකත් හිතවත් කෙනෙක්ගෙන් අහලා බලන්න ඕන. කේන් තියන්නේ නැති කෙනෙක්ගෙන් නේද? ඒකට විස්තර කියාවි. ඒකට එහෙම බලාපොරොත්තු වුණාට සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසානේ ඔය අපි කලිනුත් අපි මේ කතාව සමහරට කියලා ඇති. අඳුරන එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. මතක විදියට මෙතනදිම කිව්වා අපි මේ කතාව. අපිත් එක්ක එකට දැන් ඉගෙන ගන්නවා ඒ ස්වාමීන් වහන්සේ වැඩිහිටි වයසින්. අපේ වස්ගානමයි උපසම්පදා වෙන්න කලින් දැන් උපසම්පදාවට සූදානම් වෙනවා අපි. ඒ අතරේදී අපිට උගන්වපු ස්වාමීන් වහන්සේ ඇහුවා, දැන් මේ ස්වාමීන් වහන්සේ කලින් විවාහ වෙලා ඉඳලා තමයි පැවිදි වුනේ. ඊට පස්සේ ඇහුවා, ආශ්මතුන් දැන් ඒ විවාහ වෙලා ඉද්දී වෙන ගෑනු අය ගැන එහෙම හිතෙන්නේ නැද්ද කියලා. දැන් ඒ උගන්වපු ස්වාමීන් වහන්සේ විවාහ වෙලා නැහැ. ඒ ස්වාමීන් වහන්සේ දැන් ඇහුවා. ඊට පස්සේ කියනවා, ස්වාමීන් වහන්සේ මේ තමන්ට කොයිතරම් හොඳ ගෑනු කෙනෙක් හිටියත් මතක් වෙන්නෙම අනුන්ගේ ගෑනු ගැනනේ. ඉතින් ඒ විවාහ වෙන්න කලින් ඉතින් ඒ තරම් හොඳ කෙනෙක් තව ලෝකෙ වෙන කවුරුත් නැහැ. එහෙමනේ හැමෝටම හිතෙන්නේ නේද? ඒ වුණාට විවාහ වුණායින් පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ හිතෙනවා, දැන් ගොඩ දෙනෙක් අපිත් එක්ක ඉන්න යාළුවෝ අපි එක්ක ඇවිල්ලා කියන කතාව මේ සමහර දේවල් අපි ටිකක් හදිසි වුණා වැඩිද කියලා හිතෙනවා දැන්. ඒ කියන්නේ වෙන කෙනෙක් දැන් මේ කිනාව ගත්තේ අපරාධේ වෙන කෙනෙක්ව ගන්න තිබුණු අවස්ථාව නැති වුණා මේ කිනාව විවාහ කරගත්තු නිසා. එහෙම හිතෙන්නේ ටික කාලයක් යද්දි. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ තමයි කාමයන්ගේ ස්වභාවය. ඒ මොනම කාම වස්තුවක් ලැබුණත් අපි එතනින් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසානේ දැන් ලෝකේ අපි දකින ලෝකෙ ඉහළින් පිළිගන්න මිනිස්සුයෝ ඉන්නවනේ, නළු නිළියෝ, මැති ඇමතිවරු, ලෝකේ රාජ්‍ය නායකයෝ. ඒ අයගේ ජීවිත ගැන හොයලා බැලුවොත් ඒ අයට තමන් කැමති කාමවස්තු ලබා ගැනීමේ හැකියාව බොහෝ සෙයින් තියෙනවා. ඒ නිසාම හොයලා බලන්න ඒ අයගේ ජීවිත සාර්ථකද කියලා. ඒ බොහෝ දෙනෙක්ගේ විවාහ ජීවිතවත් සාර්ථක නැහැ. පැහැදිලි නේද? හේතුව මොකද? ඒක තමයි ධර්මතාවය. මේ කාමයන්ගේ ස්වභාවය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. මේවායින් තෘප්තිමත් වෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ කාම රාගය කියන කෙලෙසය යටපත් කරගත්තු කෙනෙකුට තමයි තමන්ට ලැබෙන දෙයින් සෑහීමකටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලිද? ඒ නිසා ඒ කාම රාගය තියාගෙන ඒක වැඩි කරගෙන අරමුණු කොයිතරම් වෙනස් කළත් ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක ධර්මානුකූලව තේරුම් අරගෙන නුවණින් කල්පනා කරලා ඒ දේවල් අයින් කරගන්න යම් කෙනෙකුට නුවණ තියෙනවා නම් ඒ කෙනාට පුළුවන් යම් මට්ටමකට හිත සැහැල්ලු කරගන්න. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ කාමයන්ගේ ස්වභාවය මේ විදියයි. අපි මේ දේවල් මේ අරමුණු ලබාගෙන කවදාවත් තෘප්තිමත් වෙන්න හිතනවා නම් ඒක අනුවණකමක්. ඒක සිද්ධ කරන්න බැරි දෙයක්. එහෙමනම් කරන්න තියෙන්නේ මේ කාම රාගය කියන කෙලෙසය අපි ටිකෙන් ටික හරි දුරු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. යම් දවසක මේක සමුච්ඡේද ප්‍රහාණය කරගෙන මේ කියන රාග ගින්න කියලා කියන්නේ නේද? ඒ ගින්නෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න. පැහැදිලි නේද? හරි. හොඳයි. එහෙනම් අපි ඊළඟ කොටස කතා කරමු නේද? ඒතර මෙතනදී කාමයන්ගේ නිස්සරණය ගැන කතා කළා. ඒ ටික අපි කලින් දවසේ කතා කරපු නිසා වැඩි අපි ඒ ගැන දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊට පස්සේ රූපය සම්බන්ධව කතා කරගෙන යමු. ඒ පළවෙනි ඡේදය කියමු බලන්න කවුද? මුලින්ම කියාගෙන යමු පිළිවෙලට නේද? අනිත් අයට ඇහෙන්නේ නැහැ මං හිතන්නේ.
අසරස් කෝච භික්කවේ රූපාණං අස්සාදෝ සේයතාපි භික්කවේ කත්ත්‍ය කඤ්ඤාවා බ්‍රාහ්මණ කඤ්ඤාවා ගහපති කඤ්ඤාවා පන්නරස වස්සුද්දේශිකාවා සෝලස වස්සුද්දේශිකාවා නාති දීගා නාති රස්සා නාති කිසා නාති තූලා නාති කාලී නාචෝදාතා පරමාසා භික්කවේ තස්මින් සමයේ සුභා වන්න නිභාති ඒවම් බන්තේ යංකෝ භික්කවේ සුභං වන්නනිබං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපාණං අස්සාදු.
එහෙනම්ලිද මොකක්ද මේ කිව්වේ? මේ රූපයන්ගේ තියෙන ආස්වාදය කුමක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වයස අවුරුදු 15ක 16ක වගේ ක්ෂත්‍රීය කන්‍යාවක් බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් ඉන්නවා. කොයි වගේද? ගොඩාක් උසත් නැති, ගොඩාක් මිටිත් නැති, ගොඩාක් කුෂත් නැති, ගොඩාක් මහතත් නැති, ගොඩාක් කළුත් නැති, ගොඩාක් සුදුත් නැති. මේ විදිහේ කෙනෙක්ව දැක්කම ඒ කාලේ ඒ අවස්ථාවේදී අර සුබ වර්ණයක් තියෙනවා. එහෙම නැත්නම් ඒ කෙනෙකුගේ දැක්කම සුබයි කියන හැඟීමක් අපිට හිතට ඇති වෙනවා. පැහැදිලි නේද? ඒ වගේ රූපයක් දැක්කම බොහොම හොඳයි, ලස්සනයි කියන හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ වගේ ඒ සුභ වර්ණය, සුභ රූපය අරමුණු කරගෙන සුඛ, අතර මෙතන සෝමනස්සයක් හිතේ ඇති වෙනවා. සෝමනස්ස වේදනාවක් ඇති වෙනවා. අන්න ඒ සෝමනස්ස වේදනාව තමයි රූපයන්ගේ තියෙන ආස්වාදය කියලා දේශනා කරන්නේ. කෙටියෙන්ම කිව්වොත් මෙතන දැන් මෙතන දේශනා කළේ මේ ඕලාරිකම රාගය ඇති වෙන්න පුළුවන් අරමුණක් ගැනයි. ඊට අමතරව අපි ලස්සනයි කියලා කියන ලෝකයේ අපි කැමති කැමති ලස්සන දේවල් තියෙනවනේ. ඒ දෙයක් දැක්කම අපිට හිතට දැනෙන ලෝභ සහගත හිතක් ඇති වෙනවනේ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්තද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, විප්‍රයුක්ත හෝ ඒ විදිහේ හිතක් පහළ වෙනවනේ. සෝමනස්ස හිතක්, ලෝභ හිතක්. අන්න මේ අවස්ථාවේ ඒ හිතේ යෙදෙන සෝමනස්ස වේදනාව ගැනයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. කුසල් හිතක් නෙවෙයි නේද? ඉතින් ඒ ලෝභ හිතේ යෙදෙන සෝමනස්සය, අන්න ඒ තමයි රූපයන්ගේ ආස්වාදය. ඉතින් මිනිස්සු මේකට ඇලෙනවද නැද්ද? ඉතින් ඇලෙන්නේ නැත්නම් ලස්සන ලස්සන රූපවලට කැමති වෙනවද? ඉතින් ඒ ඇලීම නිසා තමයි ලස්සන ලස්සන රූප දකින්න මනුස්සයෝ කැමති වෙන්නේ. පැහැදිලි නේද? ඒකට මේ තමයි රූපයන්ගේ තියෙන ආස්වාදය. පොඩි ආස්වාදයක් මේක තියෙනවා. මේ දේවල් දකිද්දී ඒකට කැමැත්තක් ඇති වෙනවා. ඒ හිතෙත් සෝමනස්සයක් තියෙනවා තමයි. දැන් මේ ලෝභ හිතෙත් සෝමනස්සයක් තියෙනවා. අන්න ඒ සෝමනස්සය තමයි රූපයන්ගේ ආස්වාදයේ විදියට දේශනා කරේ. අපි ඊට පස්සේ බලමු ඒ ආස්වාදයේ විතරද රූපයන්ගේ තියෙන්නේ, ආදීනවයක් නැද්ද? රූපයන්ගේ ආදීනවයක් නැද්ද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ රූපයන්ගේ තියෙන ආදීනවය කොයි වගේද. අපි මේ ටික වචනෙන් වචනේ කතා කරන්නේ ටිකක් ඉක්මනින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ ඡේදකියවම බලන්න ඊළඟට කවුද?
කෝච භික්කවේ රූපාණං ආදීනවෝ ඉද භික්කවේ තමේව භගිනින් පස්සේය අපරේණ සමයේන ආසීතිකං වා නාඋතිකං වා වස්ස සතිකං වා ජාතිය දින්නම් කෝපානසී වංකං බොග්ගං දණ්ඩපරායනං පවේදමානං ගච්ඡන්තිං ආතුරං ගත යොබ්බනං කණ්ඩ දන්තං පලිත කේසං විලූණං පලිත සිරං කලිත සිරං වලිනං තිලකාගත ගත්තං තංකින් මඤ්ඤත භික්කවේ යා ප්‍රිමා සුභවන්න නිභා සා අන්තරහිතා ආදීනවෝ පාතු බොහෝතෝති එවං බන්තේ අයම්පි භික්කවේ රූපාණං ආදීනවෝ.
ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා ප්‍රශ්නයක්. මහණෙනි මේ රූපයන්ගේ ආදීනවය මොකක්ද? ඊට පස්සේ අර කියපු ගෑනු ළමයාවම පසු කාලයක දකිනවා වයසින් අවුරුදු 80ක් 90ක් 100ක් ගිය හරියට ගොනැස්සක් වගේ දිරලා ශරීරය දිරලා ගිය ගොනැස්සක් වගේ වක්ුණ බිඳිලා ශරීරය කෙලින් නැහැ. මේක ඇද වෙලා තියෙන කුදු වෙලයි කියලා අපි කියන්නේ. හැරමිටියක ආධාරයෙන් යන්න සිද්ධ වෙලා තියෙන වෙවුලමින් යන ලෙඩ උන යෝන් භාවය ඉක්ම විලා ගිය දත් කැඩිලා කෙස් පැහිලා ඊටපස් සුදු පාට මේ තට්ටි පෑදිලා කෙස් ගිහිල්ලා ඒ වගේම ශරීරය රලි මේ කියන්නේ කලිත සිරං කියන්නේ කෙස් නැති හිසක් තියෙන රෙලි වැටුණු ශරීරයක් තියෙන ඒ වගේම ඇඟ පුරාම කැලල් මතුවෙලා ද ශරීරයේ කැලල් මතුවෙනවනේ වයසට යද්දි නේද ලප හැදෙනවා ඇඟි ඒ විදිහේ කළු පාට ලප ඇඟ පුරා ඇති වුණ මේ වගේ අර ගෑනු ළමයවම දකිනවා. ඔන්න තරුණ කාලේ එකට ඉස්කෝලේ ගිය කෙනෙක්ව අවුරුදු 20කින් විතර පස්සේ මුණ ගැහුනම බලා ගන්න පුළුවන් මේ කියන කතාව. මෙච්චරම අවුරුදු 80ක් 90ක් නොගියත් මේ වෙනස දැනගන්න පුළුවන් නේද? ඉතින් අපිටත් ඒ වගේ සමහර මුණ ගැහිලා තියෙනවා අඳුරා ගන්නත් බෑ මට්ටම දැන්. ඉතින් ඒ වගේ ලොකු වෙනසක් රූපේ සිද්ධ වෙනවා. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ අහන්නේ මහණෙනි අර කලින් තිබුණු සුභ රූපය සුභ ආකාරය අතුරුදන් වෙලා නේද? ආදීනවය පහළ වෙලා නේද? එතකොට ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා ඒවං බන්තේ එහෙමයි ස්වාමීනි. අන්න මේකට මේ කියන කාරණාවත් රූපයන්ගේ තියෙන ආදීනවයක්. ඒ මොකක්ද මෙතන රූපේ ආදීනවය කියලා දේශනා කළේ? මේ අර කලින් සුභ ආකාරයෙන් තිබුණු රූපය වෙනස් භාවයට පත් වෙලා දකින්න අකමැති ස්වභාවයට පත් වෙනවා. එතකොට මේ වෙලේ රූපයන්ට සිද්ධ වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. දැන් මනුස්සයෝ මනුස්ස රූප අතරින් දැන් පුරුෂෝ වැඩිපුරම ඇලෙන රූපයක් තමයි ස්ත්‍රී රූපය කියන්නේ නේද? ස්ත්‍රීන් වැඩිපුරම ඇලෙන රූපයක් තමයි පුරුෂ රූපය කියලා කියන්නේ. ඉතින් මේ රූප වෙනස් වෙනවද නැද්ද? ඉතින් මේ කියපු විදිහට වෙනස් වෙනවා. ඒකේ අර වැඩිපුරම වෙනසටපත් වුණ අවස්ථාවක් දක්වන්න තමයි භාග්‍යතුන් වහන්සේ මේ අවුරුදු 80ක් 90ක් 100ක් ගියා කියලා දේශනා කරන්නේ. ඒ තරම් යන්නේ නැතුවම මේ වෙනස ප්‍රකට වෙනවද නැද්ද? අවුරුදු 35ක් 40ක් යද්දිම ඉතින් වෙනස්කම් වෙනවා. ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා කණ්ණාඩි දාන්න වෙනවා නේද? එතකොට සමහර විට හරියට තමන් කැමති තැනකට වැඩි දුරක් ඇවිදගෙන යන්න බෑ. ඇවිදගෙන ගියත් එක දිගට ටික වෙලාවක් හිටගෙන ඉන්න බෑ. නේද? ඒ වගේ වෙනස්කම් ශරීරයේ සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම කියන එකත් ආදීනවයක්. එහෙම නැත්නම් මේ විපරිණාමයට පත්වීම කියලා ධම්ම විස්තර කරන්නේ. තියෙන ස්වභාවයට වඩා අන්නේ ස්වභාවයකට මේ රූප පත්වීම කියන එක රූපයන්ගේ ආදීනවයක්ද නැද්ද? රූපයන්ගේ ආදීනවයක්. එහෙමනම් ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ රූපයන්ගේ අර කියපු ආස්වාදය වගේම මේ විදිහේ ආදීනවයකුත් තියෙනවා. පැහැදිලිද? තව මොනවා හරි ඒ ගැන ගැටලු එහෙම තියෙනවද? හරි, ඊළඟ කොටස කියමු බලන්න. පුනච්ච පරම්භික්කවේ.
පුනච්ච පරම්භික්කවේ තමේව භගිනින් පස්සේය ආබාධිකං දුක්ඛිතං බාල්ල ගිලානං සකේ මුත්තකරීසේ පලිපන්නං සේමානං අඤ්ඤේහි වුට්ඨාපිය මානං අඤ්ඤේහි සංවේසිය මානං තංකින් මඤ්ඤත භික්කවේ යාපුරිමා සෝභාවන්න නිභාසා අන්තරහිතා ආදීනෝ පාතු භූතෝති ඒවං බන්තේ අයම්පි භික්කවේ රූපාණං ආදීනෝ.
හා, ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තවත් කාරණාවක් මතක් කරනවා. ඒ වගේම ආපහු ඒ කියන කෙනාවම දකින්න ලැබෙනවා. අර කලින් කියපු ගෑනු ළමයාවම අපි නමකුත් දෙනවද? එතකොට තරුණ කාලේදී නම් අපි නිකම්ම නම කියලා කතා කරනවා. අපි හිතමු මොකක් හරි නම නේද, කුසුමා හරි මොකක් හරි කියලා. ඊට පස්සේ වයසට ගියපුවාමත් එහෙමද කතා කරන්නේ? ඒ කාලෙට නම් දැන් වයස 15 16 කාලේ නම් නංගි කියලා හරි එහෙම කතා කරනවා. අවුරුදු 80 ගියපුවාමත් තරුණ අය එහෙම කතා කරයිද? එහෙමද කතා කරන්නේ? වයස ඒ කාලේ වයස අවුරුදු 15 16 කාලේදී වයස 20ක කෙනෙක් එහෙමනම් කතා කරන්නේ යර විදියටම මොකක් හරි කියලා නම කියලා නංගි කියලා කතා කරයි. වයසට 80ට ගියපුවාමත් එයා බලාපොරොත්තු වෙන හයි වගේ කතා කරයි කියලා එහෙම කතා කරයිද? වයස 20 25 තරුණ අය නේද? ආ, ඒක තමයි කියන්නේ. එතකොට බොහොම අනිත් එක කැමති වෙයිද දැන් දකින්න? දැක්කම බොහොම සතුටු හිතෙනවද? මේ වයසට ගියපු රූපේ දැක්කම සතුටක් ඇති වෙන්නේ නැහැ. ළඟට ආවත් සමහර විට පිළිකුල් ගතියක් ඇති වෙනවා. දැන් මෙතන මේ රූපය ගැන විතරක් දේශනා කළාට ඔය එක්කම ශරීරයේ තවත් වෙනස්කම් වෙනව නේද? ශරීරයේ මේ රැලි වැටෙනවත් එක්කම ඇඟේ දුගඳ හඹන්න ගන්නවා. ශරීරය ඒ දුර්වර්ණ වීම නිසා ශරීරයේ දුගඳ එනවා. ඉන්දාඩිය ආදිය දානෙව්වා ඒව හරියට දැන් තරුණ කාලේදී නම් සමහරට සුවඳ දේවල් පාවිච්චි කරලා ඒවා යටපත් කර ගන්නවා. වයසට යද්දී ඒවත් ඉතින් ඒව ගැන ඉච්චර සලකන්නේත් නැහැනේ. ඒ නිසා අර ගඳ උනත් ප්‍රකටව දැනෙන්න ගන්නවා. ඉතින් මේක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ රූපයේ තියෙන ආදීනවය. පැහැදිලි නේද? එතකොට ඒ විදිහටම අර ලෙඩ වුණාම ය ඒ වගේම කෙනෙක් ලෙඩ වෙලා තමන්ගේ වැසිකිලි කැසිකිලි මත වැතිරිලා ඉන්නවා. අනිත් අය තමයි උස්සලා නැගිටවන්නේ. තමන්ටම නැගිට ගන්න බෑ. අනිත් අය තමයි තැනකට එක්කන් යන්නේ. තමන්ටම තනියෙන් ඇවිදගෙන යන්න බෑ. මෙන්න මේ වගේ තත්වයට පත් වුණොත් අර වගේ අර බොහොම සුබ රූපයක් තිබුණු කෙනා අර කලින් තිබුණ සුබ රූපය අතුරුදන් වුණාද නැද්ද? අතුරුදන් වුණා. ආදීනවයක් පහළ වුණාද නැද්ද? ආදීනවේ පහළ වුණා. එතකොට ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාරණාවත් ලෙඩ වුණාම කෙනෙකුගේ මේ රූපයේ සිද්ධ වෙන වෙනස ඒකත් මේ රූපයන්ගේ ආදීනවයක්. එතකොට මේක වයසට ගිය අවස්ථාවේදී ලෙඩවීම විතරක් නෙවෙයි, තරුණ කාලේදී ලෙඩ වුණත් මේ වෙනස හොඳට ප්‍රකටයි නේද? දෙවන තරම් සමහරට දකින්න ලැබෙන්න පුළුවන්. දැන් අපි බොහොම ප්‍රිය කරන රූපයක් තියෙන කෙනෙක් ඉන්නවා කියමුකෝ. ඒ කෙනාගේ මොකක් හෝ ලෙඩක් ඇවිල්ලා ඇහැක් සම්පූර්ණ රතු වෙලා ඉදිමිලා මූණේ පැත්තක් ඉදිමිලා ඒ වගේ ඇති ආවොත් අර කලින් තිබුණු ප්‍රිය ස්වභාවයේ තියෙනවද? ඒ විදිහටම ප්‍රිය ගතියක් ඇති වෙයිද? එහෙම නැත්නම් මුළු ඇඟේම දදයක් හට ගන්නවා. අර කලින් තිබුණු ඒ ප්‍රිය ස්වභාවය තියෙනවද? එහෙම ඇති වෙන්නේ නැහැ. පැහැදිලි නේද? අපි දැන් අපට බ්‍රහ්ම ප්‍රිය ගතියක් ඇති වෙන රූපයක් තියෙන ඕනම කෙනෙකුට මුළු ඇඟේම දදයක් හැදුනොත් අර වගේ ඒ ප්‍රිය ස්වභාවයේ දිගට තියෙන්නේ නැහැ. පැහැදිලි නේද? අන්න ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ විදියට රෝගී වෙලා මේ රූපයේ සිද්ධ වෙන වෙනසත් රූපයන්ගේ ආදීනවයක්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තව කාරණාවක් දේශනා කරනවා. ඊළඟ ඡේදෙත් අපි ඉක්මනට කියමු බලන්න. අපි මේ ටිකේ අටුවාව කියලා ඉමුද? එහෙම හොඳයි නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙතන ක්ෂත්‍රීය කන්‍යාවක් බ්‍රාහ්මණ කන්‍යාවක් ওই විදියට දේශනා කළේ අර කුඩා නෝ බලවත් කුසලයකින් ගත්තු ප්‍රතිසන්දියක් නිසා වස්ත්‍ර අලංකාර ආදිය එහෙම නැත්නම් තමන් කැමති වෙන ආභරණ ආදිය ලබන තැනක උප්පත්තිය දක්වන්න තමයි මේ විදියට දේශනා කළේ. එතකොට දැන් පහත් කුල කියලා සලකන කුලයක වුණත් මේ විදිහේ රූපයක් තියෙන කෙනෙක් ඉතින් උපදින්න පුළුවන් නේද? නමුත් අර අනික් කියන සම්පත් ලැබෙන්නේ නැහෙනේ. ශරීරය බොහොම පිළිවෙලට සරසගෙන යන්න ඒ අවස්ථාව ලැබෙන්නේ නැහෙනේ. නමුත් දැන් අර රජ කුලයක වගේ ඉපදුණු කෙනාට මේ දෙපැත්තම ලැබෙනවා. ඒ නිසා අනිත් අයගේ ආකර්ෂණයේ වැඩිපුර ලැබෙන රූපයක් ඒ කෙනාට ලැබෙනවා. පැහැදිලි නේද? ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති කියන කුල තුන මෙතනදී විශේෂයෙන් දැක්වේ. එතකොට ඊළඟට දේශනා කරනවානේ වයස අවුරුදු 15ක 16ක කියලා. ඊට පස්සේ ඉතින් විස්තර කරනවා කොයි විදියේ ඒ දුප්පත් කුලයක ඉපදුණු කෙනෙක්ට වුණත් මෙන්න මේ වයස් කාලයේදී, කොයි වයස් කාලයේදීද, 15 16 කියන කාලයේදී වර්ණායතනය පැහැදි ප්‍රසාදයටපත් වෙනවා. එහෙම නැත්නම් ශරීර වර්ණය බොහොම හොඳ තත්වයෙන් තියෙනවා ගැහණු කෙනෙකුගේ වයස 15 16 කාලෙදී. පිරිමි අයගේ වයස අවුරුදු 20 25 කාලෙදී තමයි මේ විදියට ප්‍රසන්නව තියෙන්නේ ශරීරය. ඊට පසුව ටිකෙන් ටික මොකද වෙන්නේ? දුර්වල වෙලා පිරිහිලා යනවා නේද? ඊට පස්සේ මේ නාති දීගා නාති රසා ඒ පාට දැක්කුවේ අර ශරීරයේ දෝෂ විරහිත භාවය දක්වන්නයි. ඒ දෝෂයන්ගෙන් තොර බව දක්වන්න. කොයි විදියේ ප්‍රසන්න ශරීරයක් තිබෙන තියෙන කෙනෙක් වුණත් ගොඩාක් උසයි නම් සමහර විට ඒ ප්‍රසන්න ගති අඩු වෙන්න පුළුවන් නේද? ගොඩාක් මිටි නම් අඩි දෙකක් විතර උස. අර ප්‍රසන්න ගතිය අඩු වෙන්න හේතු වෙනවා. ගොඩාක් කෙට්ටුයි නම් ඒත් එහෙමයි. එහෙම නැත්නම් ගොඩාක් මහතයි ඒත් ඒ ප්‍රසන්න ගති අඩු වෙනවා. ඒකයි මේ මතක් කරන්නේ. ඒ විදිහේ දෝෂ වලින් තොර භාවය දක්වන්න තමයි මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඊට පස්සේ මේ ඊළඟ වචනවල තේරුම් මෙතන විස්තර කරන්නේ. ඒ කාරණා අපි ඔක්කොම එකින් එක කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ ටික ගොඩක් ඒවා පැහැදිලි, අපි අර්ථ පැහැදිලි කරලා කියාගෙන ගියා. ඒ ටිකේ අපහැදිලි වචන මොනවා හරි තිබුණාද? ජින්නම් කියලා කිව්වේ ජරාව නිසා දිරපු කියන එකයි. දිරාගිය වයසට යාම නිසා දිරපු ශරීරයක් තියෙන්නේ කියන එකයි. ඊට පස්සේ ගෝපානසී වංකං කියලා කියන්නේ ගොනැස්සක් වගේ දැකලා ඇති අර වහලයේ හයි කරන්නේ වහල. දැන් මේ හැඩේට කෙටිම කිව්වොත් මේ වගේ වක් වෙලා කියන එකයි තේරුම. පැහැදිලි නේ? වයසට ගියාම කෙලින් ඉන්න බෑ, මේ වගේ වක් වෙනවා. මේ විදිහට නේද? කෙලින් ඉන්න බෑ, ශරීරයම වක් වෙලා. භොග්ගං කියලා කියන්නේ බිඳුණු කියන එකයි, බිඳුණු ශරීරය කියන එකයි. ඒකෙනොත් කියවෙන්නේ වක් භාවයම තමයි. ඒ කියන්නේ කොන්දෙන් බිඳිලා, කෙලින් නැහැ, කොන්ද බිඳිලා මේ වගේ පත්ත්වයට පත් වෙලා. පැහැදිලිනේ? ආ. දණ්ඩ පරායනං කියන එකත් පැහැදිලි. දණ්ඩක්ම පිලිසරණ කරගෙන දණ්ඩක් දෙවන්නා කරගෙන යන්න වෙන්නේ. දණ්ඩක් නැතුව මේ දණ්ඩ කියලා කියන්නේ ඉතින් හැරමිටිය නේද? හැරමිටිය තමයි පිලිසරණ. හැරමිටිය දෙවෙනියා කරගෙන තමයි ගමනක් ගියත් යන්න වෙන්නේ. එහෙම නැතුව යන්න බෑ. පවේදමානං කියලා කිව්වේ කම්පමානං. කම්ප හෙලවෙනවා. වෙවුල වෙවුල තමයි යන්න වෙන්නේ. දැන් මේ හැරමිටිය ගත්තත් හයියෙන් අල්ලගෙන යන්න බෑ නේද? ඒකත් අල්ලගෙන වෙවුලනවා. තේ එකක් බොන්න ගත්තත් හෙලවිලා බොන්න ගද්දි තේ එකෙන් භාගයක් හැලිලා වෙවුලන නිසා නේද? බත් ටිකක් කන්න ගත්තත් අතට අතෙන් ගන්නවා නම් ඒක හැලිලා බත් පිඩෙන් භාගයයි කටට දාගන්න ලැබෙන්නේ. හැන්දකට ගත්තොත් හැන්ද පිරීලා තිබුණා නම් ඒකෙන් භාගයයි කටට දාගන්න වෙන්නේ. දැන් මේ හොඳට හිටියට ওই தത്വෙට අපිට හැමෝටම පත් වෙන්න වෙනවද නැද්ද? එහෙම වෙනවා ඈ. ආ. එතකොට ඒ කාරණාව තමයි මෙතන මතක් කරන්නේ. පවේදමානං ආතුරං කියලා කියන්නේ ජරාවට පත්වීම නිසා ජරාවෙන් ආතුර වුණ රෝගී වුණ කියන එකයි. ඛණ්ඩ දන්තං ඒ දිราගිය භාවයෙන්ම දත් කැඩිලා ගිහිල්ලා දැන් හොඳට දත් ටික තිබුණාට වයසට යද්දි මොකද වෙන්නේ? ටිකෙන් ටික දත් ඉගිල්ලෙනවා කිය. නේද? ඒ කියන්නේ අර කුරුල්ලෝ වගේ නෙමෙයි ගැළවිලා බිමට වැටෙනවා නේද? ඊට පස්සේ ආපහු ඒ හයි ඒ ටික හයි කරගත්තට එහෙම හිටින්නේ නැහැ. ඉතින් වෙනම ආපහු එක්කෝ ඒ දත් දාන්න වෙනවා නේද? කෘතිමව දා ගන්න වෙනවා. ඉතින් ඒ තියෙන ස්වභාවික දත් ආපහු පිටින්නේ නැහැ නේද? ආ, ඒ කාරණාව තමයි ඛණ්ඩ දන්තං කියලා දේශනා කරේ. ඵලිත කේසං කිව්වේ කෙස් සුදු වෙලා. විලූණං කියලා කිව්වේ ගලවලා ගත්තා වගේ, කෙස් ගලවලා ගත්තා වගේ තට්ටය පෑදිලා කියන එකයි මේ කියලා තියෙන්නේ. කල්ලාටං. එතකොට කලිත සිරං කියන්නේත් ඒ විදිහටම, මහා කල්ලාට සීසං කියන්නේ ලොකු තට්ට හිසක් තියෙනවා. සම්පූර්ණ මුළු ඔළුවේම ලොකු ප්‍රදේශයක් කෙස් නැහැ. මැවිලා පේනවා ඇති දැන් නේද? වලිනං කියලා කිව්වේ සංජාත වලින්, රැලි වැටිලා. තිලකාහත ගත්තං කියලා කිව්වේ සුදු කළු තිලක වලින් විසිරුණු ශරීරයක් තියෙන, එහෙම නැත්නම් ගැවසුනා වූ ශරීරයක් තියෙන. ඒ මුළු ශරීරයේ පුරාම සුදු පාට කළු පාට පුල්ලි ඇවිල්ලා ඇඟ පුරාම එක සමාන ශරීර වර්ණයක් නැහැ කියන එකයි. ආබාධිකං කියලා කිව්වේ ව්‍යාධියටපත් උන, ඒ කියන්නේ ලෙඩ උන කියන එකයි. දුක්ඛිතං කියන්නේ දුකටපත් උන. බාල්හ ගිලානං කියලා කිව්වේ අදිමාත්‍ර ගිලන් බවටපත් උන. එහෙම නැත්නම් දැඩි ගිලන් බවටපත් උන කියන එකයි. එතකොට මේ කියපු කාරණා වලින් පැහැදිලි ඇති, මේ කියන්නේ තින් ඒ කලින් තිබුණු ශරීර වර්ණය වෙනස් භාවයටපත් වෙලා, ඒ තිබුණු ප්‍රසන්න ස්වභාවය සම්පූර්ණ වෙනස් භාවයටපත් වෙලා අප්‍රසන්න ස්වභාවයකටපත් වෙලා. එතකොට මේ ස්වභාවය හැමෝටම උරුමයිද නැද්ද? අපි හැමෝටම උරුම දෙයක්. අන්න ඒක තමයි එහෙමනම් මේ රූපයන්ගේ ආදීනවය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. දැන් අපිට වයස 15 16 ක කෙනෙක්ව දකිද්දී ප්‍රසන්න ස්වභාවයක් ඇති වුණාට ඒ කෙනාම වයස 60 කදී අපිට දැක්කොත් අපිට ඒ ප්‍රසන්න ගතිය ඇති වෙන්නේ නැහැ. ළඟ සමහර විට ඉඳගන්න එහෙමවත් හිතෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒ තරම් අප්‍රසන්න ගතියක් ඇති වෙනවා. මෙන්න මේ කාරණාව තමයි රූපයන්ගේ ආදීනවය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. හරි. අපි එහෙමනම් ඊළඟ ඡේදය කතා කරගෙන යමු. 172 ඡේදේ. හරි.
අවසරයි ස්වාමීනි. පුණජපරං භික්කවේ තමේව භගිනින් පස්සේය ශරීරං සීවති කාය චඩ්ඩිතං ඒකාහමතං වා දීහමතං වා තීහමතං වා උද්දුමාතකං විනීලකං ඉපුබ්බක ජාතකං සංකින් මඤ්ඤතහ වික්ඛවේ යා පුරිමා සුභා වන්න නිභා සා අන්තරහිතා ආදීනෝ පාතු භූතෝති එවං භන්තේ අယම්පි වික්ඛවේ රූපාණං ආදීනෝ.
පැහැදිලිය තිනේ. දැන් අපිට දකි අර කලින් කියපු ඒ බොහොම ප්‍රසන්න රූපයක් තිබුණු ගෑනු කෙනාවම පසුව අපිට දකින්න ලැබෙනවා මරණයටපත් වෙලා දවසක් දෙකක් තුනක් ගත වෙලා ශරීරය ඉදිමිලා නිල් පාට තත්වයටපත් වෙලා ඒ වගේම සැරව ගලන තත්වයටපත් වෙලා ඕජස් ගලන තත්වයටපත් වෙලා මේ වගේ ශරීරයක් දකිද්දී අර කලින් තිබුණු රූප ස්වභාවය අතුරුදන් වෙලා නේද? ආදීනවය පහළ වෙලා නේද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. මොකද හිතෙන්නේ? අර කලින් වගේම දකිද්දි ප්‍රසන්න ගතියක් ඇති වෙයිද? අර ඕජස් ගලන මිනිහක් දැක්කම ඒ ඕජස් වලින් බොහොම ප්‍රසන්න සුවඳක් එහෙම එනව ඇති නේද? හිතලා බලන්න පුළුවන් ඔය සතෙක් එහෙම මැරිලා ඉන්නවා දැකලා තියෙනවා නම් දවස් දෙක තුනක් ගත වුණ එහෙම දැක්කනම් අපට ඕක තේරෙනවා හොඳට. සමහර විට ළඟට යන්නවත් බෑ. ඒ අත්දැකීම තියෙන ආශ්මතුන්ලා ඇති. ඉතින් මිනි දැකපු නරකුණ මිනි එහෙම නැත්නම් සත්තුන්ව දැකපු නේද? එතකොට දවස් මේ කියන කාලයක් ගත වෙන්න ඕනෙත් නෑ. සමහරට දවස්වත් දෙකක් යද්දිම ගඳින්න පටන් ගන්නවා. එතකොට දවස් 3ක් විතර යද්දි කොහොමත් අනිවාර්යයෙන්ම ගඳින්න පටන් ගන්නවා. ඉතින් දැන් කාලේ අපිට මේ දේවල් දකින්න අඩුයි. මොකද අර එම්බාම් කිරීම ආදියෙන් මේක යටපත් කරන නිසා නැත්නම් අපිට දැනට උනත් මිනි වලින් මේ දේ දකින්න පුළුවන්. ඉතින් අපිත් ඇත්තටම හිතන්නේ ඒක ඉතින් ලොකු පාඩුවක් අපිට නේද? ඒ මිනිහක සැබෑ ස්වરૂපය දකින්න නොලැබෙන එකත්. මොකද මේ දේවල් වල තියෙන මේ ආදීනව පැත්ත වටහා ගන්න දැන් කාලේ අවස්ථාව අඩුයි. දැන් ඉස්සර නම් ස්වාමීන් වහන්සේලා වැඩිපුර සොහොන් වලට වැඩම කරලා රාත්‍රී කාලයේ සොහොන් වල සෝසානිකාංගෙ එහෙම සමාදන් වෙලා වැඩ ඉන්නවා. ඉතින් ඒ කාලේ ස්වාමීන් වහන්සේලාට අවස්ථාව ලැබෙනවා මේ හැම විදියෙම මිනි දකින්න නේ. දැන් ඒ කාලේ මිනි දැන් වගේ පුච්චලා නැහැ ගොඩක් ඒවා. අපේ තාත්තලා පොඩි කාලෙත් ඒ කාලෙත් තිබුණ ක්‍රමේ තමයිලු මිනිය ගෙනහිල්ලා නිකම්ම එක පලාතක දාලා ඉනවලු. මිනිස්සු කවුරුත් නැති ප්‍රදේශයක දාලා ඉනවලු. වල දාන්නෙත් නැහැ. එතකොට ඒ වගේ ක්‍රමයක් ඔය 1900 මුල් ගණන් වෙනකම්ම තිබිලා තියෙනවා. එතකොට ඒ වගේ තැනකට ගිහින් බැලුවොත් අපිට මේ හැම විදියෙම මිනි දකින්න පුළුවන්. දවස් හත් දෙකක් ගත වුණ මිනි. ඉතින් ඒ වර්විදිය ඕජස් ගලන මිනි, සත්තු තැන් තැන් වලින් කාපු මිනි, ඒ හැම විදියෙම එකක් දකින්න පුළුවන්. එතකොට මේ මිනි දකිද්දී අපට අන්න අර ශරීරයේ ආදීනව පැත්ත තේරෙන්න ගන්නවා. පැහැදිලි නේද? එතකොට ඒ තැනකදී ඉතින් අපි කල්පනා කරන්න ඕන මේ ශරීරය වගේම ඉතින් අපේ ශරීරයත් මේ තත්ත්වයට යම් දවසකපත් වෙනවා. අයම්පි කෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති කියලා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ මේ ශරීරයත් ඒවං ධම්මෝ මේ ස්වභාවය ඇත්තේය. ඒවං භාවී මේ ස්වභාවයට පත්වන්නේය. ඒතං අනතීතෝ මේ ස්වභාවය නොයික්ම වූ දෙයක්ය. නොයික්ම වූ ශරීරයක්ය කියලා මේ විදිහට අවබෝධය ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි දැනට උනත් සතෙක්ගේ මිනියක් දැක්කත් සතෙක්ගේ කුණක් දැක්කත් අපි මේ විදිහට කල්පනා කරන්න පුරුදු කර ගන්න ඕන. පැහැදිලි නේද? හරි. එහෙමනම් ඊළඟ ඡේදය කවුද කියන්නේ?
හා. අවසරද. පුණජ පරාම්භිකවේ තමය බගිරින් පස්සේ ශරීරං සීවතිකාය චණ්ඩිතං කාකේහිවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං ඉද්දේහිවා කජ්ජමානං කංකේහිවා කජ්ජමානං සුනකේහිවා කජ්ජමානං දයග්ගේහිවා කජ්ජමානං දීපීහිවා කජ්ජමානං සිංගාලේහිවා කජ්ජමානං විවිධේහිවා පානක ජාතේහි කජ්ජමානං තංකින් මඤ්ඤත භික්කවේ යා පුරිමා සුභා වන්න නිභා සා අන්තරිතා ආදීනවෝ පාදු භූතෝති ඒවං භන්තේ අයම්පි භික්කවේ රූපානං ආදීනවෝ.
පැහැදිලිද? ඊළඟට දැන් මේ ශරීරයේ විවිධ වෙනස් වීම් විවිධ අවස්ථා තමයි ඊළඟට අනුපිළිවෙලින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. අපි මේ ඔක්කොම එකින් එක කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කොටස සතිපට්ඨාන සූත්‍රයේදී පිරිස සාකච්ඡා කරපු නිසා මොකක් යටතේද මොන පබ්බය යටතේද? නව සීවතික පබ්බය නේද? ඒකට ඒ යටතේ මේ සියල්ලම මේ විදිහටම විස්තර කෙරෙනවා. ඉතින් ඒ ඊළඟ කාරණාවයි මේ විස්තර කරන්නේ. අර ශරීරයම දකින්න ලැබෙනවා කාක්කෝ, ඒ වගේම උකුස්සෝ, ගිජුලිහිනියෝ වගේ සත්තු, බල්ලෝ, නරියෝ, ඒ වගේ සත්තු කාලා වෙනස් භාවයට පත්වන මේ ශරීරයම ආපහු දකින්න ලැබෙනවා. ඒ දකිද්දී භාග්‍යතුන් වහන්සේ අහනවා මේ විදිහට සත්තු කාපු ඒ කුණ දකින්න ලැබෙනවා. අර පරණ අර අවුරුදු 15 16 කාලෙදි දැකපු රූපෙත් තියෙනවා. එතකොට ඒ රූපයමද, ඒ වගේම මේ රූපයත් ප්‍රසන්නයිද දැනුත් දකින්න ප්‍රිය උපදවනවද? අර සත්තු කාලා හැමතැනින්ම ඕජස් ගලලා ඒ තියෙන ශරීරියත් අර වගේම වැළඳ ගන්න එහෙම හිතෙනවද ගිහිල්ලා? ඒ කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ තමයි මේ ආදීනවය පහළ වීම කියලා කියන්නේ. මේකත් රූපයේ ආදීනවයක්. රූපේට මේ தത്വයට පත් වෙන්න සිද්ධ වීමත් රූපයන්ගේ ආදීනවයක්. ඒ විදියටම භාග්‍යතුන් වහන්සේ ඊළඟ සීවතික අවස්ථා ටිකත් කෙටියෙන් මේ විදියට දේශනා කරනවා. අට්ටික සංකලිකං සමංස ලෝහිතං නහාරු සම්බන්ධං. එතකොට ඇට සැකිල්ලක් එලේ මස් තියෙන නහර වලින් සම්බන්ධය තියෙන ඇට සැකිල්ලක් බවට පත් වුන මේ මිනිය දකින්න ලැබෙනවා. ඒ වගේම නහර වලින් එකට සම්බන්ධ වුන මස් නැති ලේ ගෑවුන ඇට සැකිල්ලක් බවට පත් වෙනවා. ඒ වගේම ලේ මස් නැති නහර වලින් විතරක් විලිලා තියෙන ඇට සැකිල්ලක් බවට මේ රූපය පත් වෙනවා. ඊළඟට අර නහර වැල් ටිකත් දිරලා ගිහිල්ලා එහාට මෙහාට විසිරුණු සම්බන්ධයකින් තොර ඇටකටු ටිකක් බවට මේ ශරීරය පත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී විස්තර කරනවා අර අත් ඇට වෙන පැත්තක, පාද ඇට තව පැත්තක, ගොප් ඇට වෙන පැත්තක, ওই විදිහට ශරීරයේ එක එක අස්ති කොටස් තැන් තැන් වලට විසිරුණු බවට මේ ශරීරය පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ අහනවා මහණෙනි මෙන්න මේ අවස්ථාවේදී අර කලින් තිබුණු රූප ස්වභාවය තාම තියෙනවද? අර වයස 15 16 කාලෙදී දැකපු රූප ස්වභාවය තාම තියෙනවද? ඒක අතුරුදන් වුණා නේද? කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා. ඒවං භන්තේ, එහෙමයි ස්වාමීනි. ඒතර මෙන්න මේ කියන කාරණාවත් එහෙමනම් මේ මලමිනියක සිද්ධ වෙන මේ වෙනසකට පත්වීම, මේ විදියට ශරීරය ඇටකටු බවට පත් වෙලා ඒ ඇටකටු විසිරිලා යන ස්වභාවයට පත්වීම කියන කාරණාවත් රූපයන්ගේ තියෙන ආදීනවයක්. ඊට පස්සේ දේශනා කරනවා ඒ ඒ විසිරුණු ඇටකටුම නැවත කාලයක් යද්දී සුදු පාට බවට පත් වෙනවා. හරියට හක් ගෙඩි වගේ ඒ වගේ සුදු පාටට සුදු පාට වෙලා, ඒ වගේම අවුරුදු ගාණක් ගත වෙලා මේවා එකට එකතු වෙලා රොක් වෙලා තියෙනවා. ඇටකටු ටික එක තැනකට පුඤ්ජ බවට පත් වෙලා, ඒ වගේම මේ ඇටකටු යම් දවසක දිරලා ගිහිල්ලා කුඩු බවට පත් වෙනවා. මේ අවස්ථා මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. අර කලින් තිබුණු වර්ණ ස්වභාවය, ඒ සුන්දර රූපය අතුරුදන් වුණා නේද? ආදීනවය පහළ වුණා නේද? අපි සසඳලා කල්පනා කරලා බලන්න ඕනේ. ඒ කලින් තිබුණු කලින් අවස්ථාවේදී යම් ලෝභයක් ඇති වුණා නම්, ඒ රූපය දකිද්දී යම් සෝමනස්සයක් ඇති වුණා නම්, ඒ සෝමනස්සය මේ මිනියේ මේ අවස්ථාව දකිද්දී ඇති වෙනවද? ඒ වෙනුවට ඇති වෙන්නේ පිළිකුල් ගතියක් නේද? ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක්. මෙන්න මේ කාරණාව තමයි එහෙමනම් රූපයන්ගේ ආදීනවය කියලා කියන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහන මේ විදියට දේශනා කරනවා, මේ රූපයන්ගේ නිස්සරණය කියලා කියන්නේ මොකක්ද? රූපයන්ගේ යම්කිසි චන්ද රාගයක් තියෙනවා නම් ඒ චන්ද රාගය විනයනය කිරීම, චන්ද රාගය දුරු කිරීම, චන්ද රාගය ප්‍රහාණය කිරීමක් තියෙනවද? මෙන්න මේ රූපයන්ගේ චන්ද රාගය, රූපයන් විෂයෙහි තියෙන චන්ද රාගය දුරු කිරීම තමයි රූපයන්ගේ නිස්සරණය කියලා දේශනා කරන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මෙන්න මේ කියන්නට යෙදුණු රූපයන්ගේ ආස්වාදය ආස්වාදයේ වශයෙන්ොත්, ආදීනවය ආදීනවයේ වශයෙන්ොත්, නිස්සරණය නිස්සරණය වශයෙන්ොත් තත්වාකාරයෙන් දන්නේ නැහැ. ඒ අයත් තමන් මේ රූපය පිරිසිඳ දැනගන්නවා කියන කාරණාව හෝ තව කෙනෙක්ට මේ රූපය පිරිසිඳ දැනගන්න පුළුවන් වෙන විදියට, අවබෝධ කරවන්න පුළුවන් වෙන විදියට ධර්මය දේශනා කරනවා කියන කාරණාව හෝ දකින්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ රූපය මේ විදියට අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට තමන්ට මේ දුකින් මිදෙන්නත් බෑ, තව කෙනෙක්ට දුකින් මිදීමට කරුණු පෙන්වන්නත් අවබෝධ කරවන්නත් ඒ කෙනාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පැහැදිලි නේද? එහෙමනම් යම්කිසි කෙනෙක් මේ රූපය මේ විදියට තත්වාකාරයෙන් දැනගන්නවා නම්, රූපයේ මේ වෙනස් වීම, මේ ආස්වාදය ආදීනවය නිස්සරණය කියන කරුණු තත්වාකාරයෙන් දැනගන්නවා නම්, ඒ කෙනාට තමයි මේ දුකින් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තව කෙනෙකුට ඒ දුකින් මිදීමට අනුශාසනා කරන්න පුළුවන් වෙන්නේ ඒ කෙනෙකුට විතරයි. පැහැදිලි නේද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන වේදනාවන්ගේ ආස්වාදය ආදීනවය සහ නිස්සරණේ සම්බන්ධව. ඒ ටිකත් අපි කවුරු හරි කියවමු බලන්න නේද? කවුද පිටිපස්සේ පෙරින්?
අවසරයි ස්වාමීන් වහන්ස. කෝච භික්කවේ වේදනානං ආස්වාදෝ ඉද භික්කවේ භික්ඛු විවෙච්චේව කාමෙහි විවිච්ච අකුසලේහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රතිසුකං පඨමං පඨමජ්ජානං උපසම්පජ්ජං විහෙරති. යස්මින් සමයේ භික්කවේ භික්ඛු විවෙච්චේව කාමෙහි විවිච්ච අකුසලේහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රතිසුකං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. දේවතස්මින් සමයේ අත්ත්‍යාපාදාපි චේතේති න
අත්ත්‍යාබාධායපි
අත්ත්‍යාබාධායපි චේතේති න පරබියා පරබියාබාදායපි චේතේති න උභයබියාබාදායපි චේතේති
අභ්‍යාබජ්ජංගේව
තස්මින් සමයේ වේදනං වේදේති අභ්‍යාබජ්ජ පරමාහං භික්කවේ වේදනානං ආස්සාදං වදාමි.
ඔව්. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ වේදනාවන්ගේ තියෙන ආස්වාදය කුමක්ද? එතකොට යම් කිසි කෙනෙක් කාමයන්ගෙන් වෙන්ව කාමයන්ගෙන් දුරු වෙලා මේ ප්‍රථම ධානයේට ඉලඹ වාසය කරනවා. යම් අවස්ථාවක මේ ප්‍රථම ධානයේට ඉලඹ වාසය කරද්දී ඒ කිනාට ඒ අවස්ථාවේදී තමන්ට පීඩාව පිණිස මේ කිනා කටයුතු කරනවද? මේ ප්‍රථම ධානයට සමවැදිලා ඉන්න වෙලාවේ තමන්ට පීඩාවක් ගින දෙනවද ඒකින්? නැහැ. අනුන්ට පීඩාවක් ඇති කරනවද? ඒත් නැහැ. අනුන්ට තමන්ට කියන දෙපිරිසටම පීඩාවක් බාධාවකින් තොරව කටයුතු කරනවා. මෙන්න මේ අවස්ථාව තමයි වේදනාවන්ගේ ආස්වාදය විදියට දේශනා කරන්නේ. පැහැදිලිද? කෙටියෙන්ම කිව්වොත් මේ ප්‍රථම ධානයේට පත් වෙලා ඉන්න අවස්ථාවේදී මේ කෙනා සුඛ වේදනාවක් විඳිනවනි. ඒ ධාන සුඛය අත්විඳිනවනි. ඒ අවස්ථාවේදී තමන්ට පීඩාවකුත් නැහැ, අනුන්ට පීඩාවකුත් නැහැ, කිසි කෙනෙකුට පීඩාවක් නැතුව ගත කරනවා. මෙන්න මේ අවස්ථාව තමයි වේදනාවන්ගේ ආස්වාදය විදියට දේශනා කරන්නේ. එතකොට මේ විදියටම භාග්‍යතුන් වහන්සේ ඊළඟ ධ්‍යාන සම්බන්ධවත් ওই විදියටම දේශනා කරනවා. ඒවා අපි එකින් එක කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ විදියටම දේශනා කරනවා. ඒ හැම අවස්ථාවෙදීම මේ ධ්‍යාන සුඛයටපත් වෙලා වාසය කරද්දී ඒ අවස්ථාවේ සැපයක් විඳිනවා, අත්විඳිනවා. පැහැදිලි නේද? එතකොට මේ ධ්‍යාන සැපය අත්විඳීම තමයි මෙතනදී භාග්‍යතුන් වහන්සේ වේදනාවේ ආස්වාදය විදියට දේශනා කළේ. පැහැදිලි නේද? හරි. ඒ ටිකේ අපි අට කතාව කියවලා බලමු නේද? ලොකු විස්තරයක් නැහැ මතක විදියට. ඔව්, මේ නේව තස්මින් සමේ අත්ත බ්‍යාබා දහාය චේතේති කියලා කියන්නේ ඒ අවස්ථාවේදී තමන්ට දුක පිණිස හිතන්නෙත් නැහෙනේ. ඒ වගේම අනුන්ට දුක පිණිස කල්පනා කරන්නෙත් නැහැ. ඒකයි අබ්භ්‍යාපජ්ජං යේව කියන්නේ නිදුක්ව කාලය ගත කරනවා. ඉතින් මේ ධ්‍යාන සැපය විඳින අවස්ථාවේදී තමන්ට පීඩා කරගන්න, තමන්ට දුකක් ඇති කරගන්න කියලා එහෙම හිතන්නේ නැහැ. පැහැදිලි නේද? ධ්‍යාන සැපය අත්විඳිනවා කියන එකයි තේරුම. එතකොට අර ලබන්න තියෙන ලෞකික සැපයන්ගෙන් ඉහළ සැපයක් නිසා තමයි මේ තැන්වල ඉහළ වේදනාවක් නිසා තමයි ධ්‍යානයේ පවතින වේදනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ආස්වාදයේ විදියට. ඊට මෙහා තව තියෙන සිත්වල ලැබෙන සුඛ සෝමනස්ස වේදනා තියෙනවනේ. ඒවා අරට වඩා පහත් නිසා ඒවා ඉතින් ඒවා ගැන දේශනා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒවා එතකොට කොහොමත් අහු වෙනවා ඊට ඉහළම සැපය වර්ණනා කරද්දී. පැහැදිලි නේද? එතකොට ඉහළම සැප වේදනාව ගැන දක්වද්දී ඊට පහළ සැප වේදනා ගැන ඉතින් කියන්නම දෙයක් නැහැනේ. පැහැදිලි. හරි. ඊට පස්සේ දේශනා කරනවා මේ වේදනාවන්ගේ ආදීනවය මොකක්ද කියලා. ඒ ටික කියමු බලන්න. අපි ඒ ටික ඉවර වෙන්නම කියමු නේද?
ආසරසංස කෝච භික්ඛවේ වේදනානං ආදීනවෝ යම් භික්ඛවේ වේදනා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං වේදනානං ආදීනවෝ.
හරි. එතකොට මේ වේදනාවන්ගේ ආදීනවය මොකක්ද? මේ කොයි විදියේ ඉහළ සෝමනස්ස වේදනාවක් අත්විඳද්ද මේ වේදනාව නිත්‍යයිද? කෝ උත්තර දෙන්න ඕන. නිත්‍යයි කියලා හිතෙනවා වගේ අපිට හිතෙන්නේ. උත්තර දෙන්නේ නැතුව හිටියි. නේද? මේ වේදනාව නිත්‍යයිද? එහෙමනම් මේ තියෙන්නේ කොහමද? හැමෝම කියවමු බලන්න. තේරුම නිත්‍ය නැහැ. ඒ කියන්නේ එකම ආකාරයෙන් දිගට පවතින්නේ නැහැ. දැන් මේ ධ්‍යාන සැප වේදනාව වුණත් එක දිගටම එකම වේදනාව පවතිනවද? එහෙම නැහැ. දැන් මොහොතින් මොහොතට සිත් වෙනස් වෙද්දී ඒ ඒ සිත අතරෙත් මේ වේදනාව වේදනාචෛසිකය ඇති වෙමින් නැති වෙමින් පවතින්නේ. දැන් දිගට පවතින අපි තෝම පැයක් පවතින ධ්‍යාන සමාපත්තියකට සමවදිනවා කියලා. පැය පුරාවටම එකම වේදනාචෛසිකයේද පැවතුනේ නැහැ. ඒ ඒ හිත නිරුද්ධ වෙනවත් එක්කම ඒ ඒ මොහොතේ මේ වේදනාව නිරුද්ධ වෙලා යනවා. ඒත් එක්කම ඇති වෙලා නැති වෙන ස්වභාවයක් තියෙන නිසා දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. මේක පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි, විපරිණාමයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. දිගටම හැමදාම මේ වේදනාව පවත්වන්න පුළුවන්ද? අපි හිතමු යම් කිසි කෙනෙක් බ්‍රහ්මලෝකයේ ඉපදිලා විපාක විදියට මේ ධ්‍යාන සැපය වින්දත් යම් දවසක මේ ආවිෂ පිරිහිලා ඒ කෙනාට වෙන ලෝකයකට එන්න වෙන්නේ නැද්ද? දැන් ඒ බ්‍රහ්මලෝකයේදීම උනත් වෙනත් සිත් පහළ වෙන්න බැරිද? එහෙමත් පුළුවන්. ඒ හැම වෙලේම ධ්‍යාන සිතින්ම කාලය ගත කරනවා නෙවෙයිනේ. වෙනත් සිත් ඒ අතරෙත් පහළ වෙන්න පුළුවන්. එහෙම නොවුනත් කොහොම වුණත් අනිවාර්යයෙන්ම මරණයෙන් මත්තේ වෙන ලෝකයකට ආවම අර වෙනත් දුක් වේදනා ආදියටත් මුහුණ දෙන්න වෙනවද නැද්ද? මුහුණ දෙන්න වෙනවා. එතනින් පස්සේ අපාය ආදියකට ආයේ වැටුණොත් කොහොමත් ඉතින් දිගටම වැඩිපුර කාලයක් දුක් වේදනාම විඳින්නත් වෙනවා. අන්න එහෙමනම් එක දිගටම මේ ධ්‍යාන සැප වේදනාව පවත්වන්න බෑ. ඒකත් එහෙමනම් මෙන්න මේ විදියට පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. මේ තමයි වේදනාවන්ගේ ආදීනවය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතිරි ටිකත් අපි කියමු බලන්න.
අවසරයි. කිංච භික්ඛවේ වේදනානං නිස්සරණං යෝ භික්ඛවේ වේදනාස චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදං වේදනානං නිස්සරණං.
ඊට පස්සේ දේශනා කරන්නේ මේ වේදනාවන්ගේ නිස්සරණය තමයි මේ වේදනාවන්ට තියෙන චන්දරාගය යම් අවස්ථාවක විනයනය කරනවද, දුරු කරනවද, ප්‍රහාණය කරනවද, අන්න මේ කාරණාව තමයි වේදනාවන්ගේ නිස්සරණය. එහෙම නැත්නම් මේ වේදනාවන්ගෙන් මිදීම කියලා කියන්නේ. එතකොට අපිට මේ වේදනාවන් නිසා මේ සසරේ යම් බැඳීමක්, සසරේ පැවතීමක් තිබුණද මේ දුක්සහගත පැවැත්මෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ මේ වේදනාවන්ට තියෙන චන්දරාගය දුරු කළ දවසට. මේ වේදනාවන්ට තියෙන ඇල්ම, බැඳීම දුරු කරපු දවසටයි. මෙන්න මේ චන්දරාගය දුරු කිරීම තමයි එහෙමනම් වේදනාවන්ගේ නිස්සරණය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. පැහැදිලි නේද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අර විදියටම දේශනා කරනවා යම් කිසි ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා, මේ විදියට වේදනාවන්ගේ ආස්වාදය ආස්වාදයේ වශයෙන්ොත්, ආදීනවය ආදීනවය වශයෙන්ොත්, නිස්සරණය නිස්සරණය වශයෙන්ොත් තත්වාකාරයෙන් දන්නේ නැත්නම් ඒ කෙනාට තමන්ට මේ වේදනාවන් පිරිසිඳ දැනගන්නවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තව කෙනෙකුට වේදනාවන්ගේ පිරිසිඳීම දැනගන්න මග පෙන්වන්න ඒ අයට පුළුවන් කියන කාරණාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට එහෙමනම් කොහොමද මේ දේ කරන්න පුළුවන් වෙන්නේ? තත්වාකාරයෙන් මේ කරුණු ටික තමන්ම අවබෝධ කරගත්තු කෙනෙකුට තමයි වේදනාවන් පිරිසිඳ දැනගන්න පුළුවන් වෙන්නේ. තව කෙනෙකුට ඒ සඳහා මාර්ගය පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. හෙටියෙම කිව්වොත් මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ කාරණා ටික තමන්ම අවබෝධ කරගත්තු කෙනෙකුටයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ විදියට දේශනා කරනවා. කොහොමද? යේචකෝ කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං වේදනානං අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යතහ භූතං පජානන්ති තේවත සාමංවා වේදනම් පරිජානිසanti පරංවා තතත්ථාය සමාදපිසanti යතහා පටිපන්නෝ වේදනම් පරිජානිසති ඉති ඨානමේතං විජ්ජති ඉති. පැහැදිලිද? එතකොට ඊළඟට අවසා මේ සූත්‍ර දේශනාව අවසන් කරනවා. කියමු බලන්න ඒ ටිකක් නේද?
ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුಂತಿ මහා දුක්ඛකන්ද සුත්තං නිට්ඨිතං තතියං.
හා එතකොට ඒ ස්වාමීන් වහන්සේලා නම් බොහොම සතුටු වෙලා මේ දේශනාව අවසන් වෙද්දී. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා කොහොමද කියලා කියමු බලන්න නේද? දේශනාව ඉවර වුණ නිසා නම් සතුටුයිද? එහෙමද? ඉතින් මේ කියවුණු කරුණු Tamanට අවබෝධ වුණා නම් අපි සතුටු වෙන්න ඕන. මේ කාරණා අපේ ජීවිතේටත් එකතු කරගන්න ඕන. ඉතින් ජීවිතේ කොහොම හෝ මේ කියන කරුණු ටික අපි අත්දකින්න ඕන. මේ කාමයන්ගේ යථා ස්වභාවය, රූපයන්ගේ යථා ස්වභාවය, වේදනාවන්ගේ යථා ස්වභාවය තේරුම් අරගෙන ඒවායේ තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ ලක්ෂණ ප්‍රත්‍යක්ෂ කරගෙන මේ කියන කාමාදීෙන් නිදහස්ව ලබන ශාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න අපි උත්සාහවත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕන. ඉතින් මේ සාකච්ඡාව සිද්ධ කරපු ඉතින් අපි හැමෝටමත් ඒකාන්ත වශයෙන්ම මේ දේශනාවේ සඳහන් වුණ විදියටම මේ කාමයන්ගේ ප්‍රහාණය, වේදනාවන්ගේ ඒ ආදීනවාදී සාක්ෂාත් කරගන්න, ආදීනවාදී දකින්න, නිස්සරණය ආදී දකින්න, ඒ වගේම පහසුවෙන් නිවන් අවබෝධ කරගන්න මේ කුසලයට හේතු උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හොඳයි, එහෙමනම් මේ සම්බන්ධව මොනවා හෝ ගැටලුවක් තියෙනවා නම් ඉක්මන් තහමු බලන්න විනාඩි දෙකකින් විතර වගේ. ඒයිට වේදනාවක් නැහැ. තීවිලා වි සංඥාවක් නැහැනේ. අසඤ්ඤ සත්‍ය කියලා කියන්නේ ඇත්තම රූප විතරයි පවතින්නේ. ඒ විලාවේදී ඒ නිසා තමයි මේ ඒක වෝකාර භව කියලා දේශනා කරන්නේ. පැහැදිලිනේ? ඒක වෝකාර කියලා කියන්නේ, වෝකාර කියලා කියන්නේ ස්කන්ධයන්ට කියන නමක්. එතකොට රූපස්කන්ධය විතරයි පවතින්නේ. එතකොට වේදනා දියක් නැහෙනේ. ඒ විලාවේ නාම ධර්ම පවතින්නේ නැහැ. ඔව්, කර්මයේ බලය නිසා. ඒක උපමාවකින් උත් විස්තර කරන්නේ හරියට අපි ඊතලයක් විද්දම අහසට. එතකොට ඒ ඊතලයට යටින් බලයක් ලැබුණානේ දුන්නේ. ඒ දුන්නෙන් ලැබුණු බලය නිසා ඊතලය ඒ බලය තියෙන තාක්කල් උඩට යනවා. ඒ ගිහිල්ලා ආපහු හැබැයි වැටෙනවා. ඒ වගේ තමයි මේ උපදෝපු ධානයේ බලය නිසා නාම ධර්මයන්ගෙන් තොරව මේ රූප ධර්ම විතරක් පවතින හේතු හැදෙනවා. හැබැයි මේ ධාන බලය අවසන් වුණාම රීතලේ පහළට වැටෙන්න ගන්නවා වගේ ඒ භවයෙන් චුත වෙලා නැවතත් කර්මානුරූපව නැවතත් නාම රූප පවතින පටන් ගන්නවා. පැහැදිලි නේ? ඒ අය උපදවනවානේ ඒ භාවනාවක්. එතකොට ඒකදී වායෝ කසිනේ කියලායි කියන්නේ. ඒවා පුරුදු වෙන්න ඕනේ නැහැ දැන් ඈ. ඒ භවයක ඉපදුනොත් ධර්මය අවබෝධ කරන්න බැහැනේ. ඒ නිසා ඒක භාවනාව වඩන විදියවත් පොත්පත්වල විස්තර කරන්නේ නැහැ වැඩිය. ඉතින් ඒ කරන විදිය ගැන විස්තර කරනවා. එතකොට එතනදී ඒ සංඥා විරාග භාවනාවක්. එහෙම නැත්නම් මේ නාම ධර්මයන්ගේ තියෙන ආදීනව සලකලා මේ තියෙන දුක්ඛන්දරාව ඔක්කොම මේ හිත තියෙන නිසානේ, එහෙම නැත්නම් නාම ධර්ම තියෙන නිසානේ කියලා හිතලා සංඥා විරාග භාවනාවක් කරනවා. එතකොට මේ නාම ධර්මයන්ට ඒක කසින සමාපatti උපදවලා එහෙම තමයි කරන්නේ. එතකොට ඒ විදිහට ඒ කරන භාවනාව නිසා ඒ ඇයිට නාම ධර්මයන්ගේ ආදීනව දැකලා නාම ධර්මයන්ගෙන් තොරව ඉන්න කැමැත්තක් ඇතුව සමාධියක් උපදිනවා. ඒ සමාධිය වඩපුවාම දිගට ඒ ආරම්මණය තමයි ඉතින් පටිභාග නිමිත්ත පහළ වෙන්නේ. ඒ අය එතකොට මරණාසන්නව මරණයට පත් වෙද්දී පෙර භවයක කරපු කර්මයක් මත තමයි නැවත උප්පත්ති සිද්ධ වෙන්නේ. ඒ වගේ නේ අපි පසුව විස්තර කතා කරමු වැඩි විස්තරේ.